අමන්තාචක්කවාලේතු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නෙන්තේ තරං විස්සේ විස්සු ධම්මේසු ධම්මානුපස්සීයති පංචසු නීවරණේසු කථං ච විස්සේ විස්සු ධම්මේසු ධම්මානුපස්සීයති පංචසු නීවරණේසු ඉද නිස්සේ විස්සු සම්තං අංගත්තං කාමච්ඡන්දං අක්ඛිනී අංගත්තං කාමච්ඡන්දෝ තිකජානාති අසන්තං අංගත්තං කාමච්ඡන්දං අක්ඛිනී අංගත්තං කාමච්ඡන්දෝ තිකජානාති යථාච අනුම්පන්නස්ස කාමච්ඡන්දස්ස උත්පාදෝ හෝති සංච පජානාති යථාච උම්පන්නස්ස කාමච්ඡන්දස්ස කාමං හෝති සංච පජානාති යථාච පන්නස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුත්පාදෝ හෝති සංච පජානාති පූජනීය මහා සංඝ රත්නයේ අවසර සද්ධාවන්ත පින්නතුනි ලෝකාන්තරේ වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ ජීවමාන ලැබෙනා හා සමාන බුදුදැන් පිළිගැනීම නිර්මිත බුදුරුවක් තුළ ද්‍රෝණයක් සරුවක් ධාතුන් වහන්සේ ලැබෙනා වූ තුන්ලෝකයෙන් අසභුත චෛත්‍රාජන් වහන්සේ වෙන ස්වර්ණමාලයේ චෛත්‍රාජන් වහන්සේ අභියත අසීමිත කුසලච්ඡන්දයෙන් කුසල වීර්යයෙන් කුසල චිත්තයෙන් කුසල වීමංසා ප්‍රඥාවෙන් යුතුව මෙතෙක් වේලා දීර්ඝ ධර්ම දේශන ධර්ම සජ්ජායන බුද්ධ පූජාදියෙන් උතුරායන බුද්ධාලම්බල ප්‍රීතිය පහළ කරගෙනයි දැන් මේ දහම් කදේට සමන් දෙන්න සූදානම් වන්නේ. දේවාරාධනය කළත් නොකළත් දෙවියන් වදින වෙලාවයි මේ දේශනය පැවැත්වෙන්නේ. අපි දසදහස් වසරක් කළ දෙවියන්ට ආරාධනා කරමු. මේ අති ශ්‍රේෂ්ඨ වූ සුරත් ස්වර්ණමාලී චෛත්‍ය රාජන් වහන්සේ වෙතට දිව නෙත යොමා දිවකම් යොමා මේ දහම් කදයක් සමන් දෙමින් මේ පුණ්‍යලාභය අනුමෝදන් වෙත්වා අසල ආරාධනා කරමු. තුලෝකාපදරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ ලොව පහළමින් අදාළ අනන්ත අපරිමාණ සර්වඥන් වහන්සේලාගේ ශ්‍රීමුඛයෙන් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ධර්ම මාර්ගයයි. විස්දාසක් භික්ෂු සංඝයා වහන්සේ අරිහත්ත්වයේ පිහිටුවමින් කර්මස්ථාන භාවනා විෂයකක් නිවන්දරපු විෂයකක් වෘත්ත කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනා සතිපට්ඨාන දේශනේකයි ධර්මයේ සවන් දෙන්නේ. සතිපට්ඨාන භාවනාවේ ගාම්භීරතම තත්ත්වය මේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ තුළින් තේරුම් ගන්නට පුළුවනි. ඒ සම්බන්ධව කිසි මාතෘකාවක් කළ නමුත් මෙතන විවරණය වෙන්නේ තියෙනවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන භාවනා පහ. නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බුද්ධංග විදර්ශනාව සහ ආරි සත්‍ය විදර්ශනාව. මහා සාමරේක දැන තීනන්නේ යම් කෙනෙක් පටන් ගන්නවද, සාමරේ තරණය කරන්න හිතනවද, ඒ වාගේ තත්ත්වයක් තමයි ධම්මානුපස්සනා සතිපට්ඨානයට දා ගැනීම. එතරම්ම ගාම්භීර, එතරම්ම තුළුණුලෝ දේශනා සම්භාරයක් මේ ධම්මානුපස්සනා සතිපට්ඨානයට අතුල් වෙලා තියෙනවා. එනිසා අපි වේලාවේ පහමින් මේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ වඩන ඇති එන්න දෙන අනුසස් වෙලක් කෙටියෙන් හඳුන්වීම නැතයන් දෙන්නේ නැතයි සූදානම් වන්නේ. පළමුවම මා කියලා ලබන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව සමත පූර්වාංගම විදර්ශනා භාවනා මාර්ගයක්. පළමුවම ආනාපාන සතිය දේශනා කොට වදාළේ ඒ නිසයි. කර්මස්ථාන 21ක් ඇති මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ සමත භාවනා වශයෙන් ඍජුවම දේශනා කළ තියෙන්නේ දෙකයි. ආනාපාන සතිය සහ පටිච්චසමුප්පාද මනසිකාරය. ඉතින් ධානාමයෙන් කෙලින්ම විපස්සනාට බැස ගන්න දොරටු ධානමයක් වෙනවා. ඉතින් නමුත් මේ අභ්‍යන්තරයේ තියෙන සමත භාවනා කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ਸਰවඥන් වහන්සේගේ ප්‍රතිපත්තාන භාවනා යදී කොහොමද කියන එක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලා මේ කරුණ විස්තර කරන්නට. ਸਰවඥන් වහන්සේ බෝමුලාර වැඩෙද්දීගෙන පළමුවම ආනාපාන සුති කර්මස්ථාන භාවනාවෙන් ධ්‍යාන සමාපත්තියට දෙවුවා. ඉන්වන තුරුව අර්පණා කර්මස්ථාන ඉරම සම්පූර්ණ කළා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඇති ගත්තින්කාකාර කොට්ටාසානුව ප්‍රථම ධ්‍යාන 32. එවාගේම අරණ්‍යානික ධාතා තුනේ පිළිබඳව ප්‍රථම ධ්‍යාන 10. මෛත්‍රී භාවනාව පිළිබඳව ධ්‍යාන සමාපත්ති පංචයේ 28. කරුණා මුදිතා උපේක්ෂාවයෙන් ධ්‍යාන 132 ගණන්. යොකෝම සම්පූර්ණ කළා. ඊළඟට දස සතනේ සම්පූර්ණ කළා රූප ධ්‍යාන 44 බැගින් සහ ආපාත සතනේ අරිතිලි සතනේ නමින් අරූප සමාපත්ති 4ක් සම්පූර්ණ කළා. එවැන්නේ ඒ කාලයේ තුල භාග්‍යතුන් වහන්සේට අලුත් දෙයක් වුණේ නැහැ. දුෂ්කර ක්‍රියාවත හැරෙලව විවේකව මතුන් කෙලෙතර පිළිවෙත අනුගමනය කරන කාලය තුළදී මේ අකු සමාපත්ති ලාභීව සිටියේ. නමුත් එලෙන් මුල්කරින් දුන්නේ ආනාපාන සති කර්මස්ථානයටයි. ආනාපාන සතියේ කායානුපස්සනා ප්‍රතිපත්තාණයෙන් ආරම්භ කළ ඉන්න තුරුව මේ කර්මස්ථාන විශේෂයෙන්ම වැඩින හැටියට සරුවඥන් වහන්සේ භාවනා මාර්ගය මුදුන්පත් කරගත්තා. එයින් ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, චතුස්කෝල මනසිකාරය, ධාතු මනසිකාරය, නව කීරිතකේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සියල්ලෙන් ධ්‍යාන සමාපත්ති සම්යග්ගේ දින්න බුදු ආලෝකයෙන් විනිවිද දකිනුයේ භාවනා මාර්ගය දියුණු කරගත්තේ. අන්තිමේදී පූර්ණ නිවාස ඥානය, දිව්‍ය චක්ඛු ඥානය කියන අභිඥා දෙකෙන් අතීතානාගත වර්තමාන තුන් කාලයේම හිත හිතනදි සෑම සාස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන් අනුව පවත්නා ඇති පටිච්ච සමුප්පාද න්‍යායට අනුරූපව මනමින් ආબોධ කරගෙන විපස්සනා වඩලායි ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයක තමිනවා ගාලේ. ඒ නිසා මේ ආනාපානසති කර්මස්ථානයේ පදනම් කොටගෙනයි ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ වැඩි හිත වෙන්නේ. සද්ධායන නමස්කාර වශයෙන් මේ සිද්ධාන්ත ආභෝධයක් ලබා ගන්නා යෝගාවචරයා ආනාපානසති ධ්‍යාන සමාපatti සමයදී ඊළඟට ප්‍රතිඥාධ්‍යාන වලින් ආභෝධාප සතන, ආලෝක සතන, තේජෝ සතන කියන මේ සතන තුනෙන් යම් කිසි සතනකින් රූපාධ්‍යාන සතර උපදවා ඉන්නමු ප්‍රතිභාව නිමිත්ත විදුවමින් මේ ධම්මානුපස්සනා සතිපට්ඨාන වගන්ත වේවා. ඒ සලස්ම කෙටියෙන්මයි අපි සලකා බලමු. ඕදාක සතන සමාපත්තියේ තියෙන ඒ චතුර්ථ ධ්‍යාන සමයදීලා ඉන්නෙදිත ඒ ආලෝකය යෙදුණා මේ ආධ්‍යාත්මික සංකාණයට. පළමුවෙන්ම රූප කලාප සියල්ලම දැක ගන්නවා. ඒක රූප විදර්ශනාව, රූප නිවස්ථාපනය. ඊළඟ නාම ධර්මයන්ට ඇක්ෂේනවා. තමාස අවබෝධ කරගත්ත ලබාගත්ත එක එක ධ්‍යානයන් සමයදී සමයදී ඒ ධ්‍යානයන්ගේ අංග ආධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයන් නුවණින් බලමින් තමන් වහන්සේ ඒ ධ්‍යාන ධර්ම සහ ජීවිත සංකාමී තුළ මෙතෙක් කල් පහළ වූ මනෝද්වාරික කුසල පරම්පරාම පංචද්වාරික කුසල පරම්පරාම මනෝද්වාරික අකුසල පරම්පරාම පංචද්වාරික අකුසල පරම්පරාව ඔක්කොම ආවර්ජන කළා. ඒ ආවර්ජන කරද්දී තමයි නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බොද්ධං විදර්ශනාව සහ ආයතක විදර්ශනාවද සම්පූර්ණ කරන්නේ යෙදුනේ. දැන් මේ මාතෘකා කළ පාඩලේ කෙටි තේරුම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, පටිපස්සනාවේ සම්පූර්ණ කළ ජීවිතයේ යෝගාවචරයා විසින් ධම්මානුපස්සනාවට දැක ගන්නවා. පළමුවෙන්ම නීවරණ විදර්ශනාව ආරම්භ කරනවා. ඒ කෙටිද ආධ්‍යාත්මික සංකාමයේ අප්‍රහීන වශයෙන් කාමච්ඡන්දේ ඇතිනම් ඇති බව නුවණින් ආබෝධ කරගන්නවා. තවමින් අප්‍රහීන වශයෙන් ඒ කාමච්ඡන්ද නීවරණය දැනට නැති බවත් ආබෝධ කරගන්නවා. යම් විදිහකින් මේ කාමච්ඡන්ද නීවරණය නිසේ පහළවන්නේ ඒ බවද ආබෝධ කරගන්නවා. යම් විදිහකින් පහළවනා වූ කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය වෙන්නේ සදාංග විස්සම්මන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ ඒකත් මෙලෙසම ආબોධ කරගන්නවා. ඒ ප්‍රාණී භාගසතුනා වූ කාමච්ඡන්ද නීවරණය සමුච්ඡේදයකත් වෙලා නැත්නම් නූප දෙන්නේ કોઈ අවස්ථාවේ ඒකත් මොනින් ආબોධ කරගන්නවා. මේ වගේම ව්‍යාපාදයේ ව්‍යාපාද නීවරණය, උද්දච්ච කුක්ෂච්ච නීවරණය, තීනමිද්ද නීවරණය, විචිකිච්ඡා නීවරණය කියන නීවර ධර්ම පහම එකක් එකක් ගානේ අප්‍රහිමලයෙන් සංකාමී ඇති බව ආબોධ කරගන්නවා. නැති බවත් ආબોධ කරගන්නවා. යම් හේතුකින්දේ නීවරණය පහළ වෙන්නේ ඒ ආශ්‍රාණයක් ආબોධ කරගන්න හේතු ආબોධ කරගන්නවා. යම් හේතුකින්දේ පහළ වූ නීවරණ යටපත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ ඒ ආબોධ කරගන්නවා. ප්‍රහාණය වූ නීවරණයට නූපදෙන්නේ යම් කෙනෙකුද ඒකත් ආબોධ කරගන්නවා. මේ ආදී හේතුකින් නීවරණ පංචකයේ පිළිබඳව පහළම ඇති සාමයේ ඇති සියල්ල ආબોධ කර ගනිමින් මේ නීවරණ ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. අත්වාසයෙන්ම හැම ධර්මතාවකම තියෙන වර්තමාන අවස්ථා තුනක්. ක්ෂණපත්ති උත්පන්න, සංතතිපත්ති උත්පන්න සහ අද්ධාපත්ති උත්පන්න කියලා. ක්ෂණපත්ති උත්පන්න වශයෙන් කිසිම නාමයක් හෝ ප්‍රයක් කිසිම රෝගාවචකයකට දැකගත නොහැකි වෙනවා. එමකද ඒක ඉස්තිලා නිරුදු නාමය තමයි තේරෙන්නේ. යටෙහි සංතති ප්‍රත්‍යෝත්පන්න අල්ලන්න පුළුවන්. සංතති කියන්නේ ඉරියව් වශයෙන් එවාගෙම කරන ක්‍රියා වශයෙන් ඒකාත්මිකව එක් ආකාරයෙන් කරකියාව නාම රූප අල්ලගන්න පුළුවන්. අපි එකම වාදෙලා හිතේ කියලා වාදෙලා මේ කාලයේ තුල කරකේ චිත්ත චාතක රූප ධර්ම සංතති ප්‍රත්‍යෝත්පන්න වශයෙන් අරමුණකට විපස්සනා කරන්න පුළුවන්. අනිත්‍යමයේ තමයි දවසක සතියක් සමාසයක් විතරක් එක ජීවිතයක් තුළ පාලෝ නාම රූප අල්ලගන්න පුළුවන්. ඒවා කියන්නේ අද්ධාපච්චුප්පන්න කියලා. ඔය පච්චුප්පන්න තුනේ සංතති පච්චුප්පන්න සහ අද්ධාපච්චුප්පන්න වශයෙන් යදනේ කාමච්ඡන් නීවරණය කියන ලෝභය, යාපාද නීවරණය කියන දේශය, තීනමිද්ද නීවරණය කියන තීනමිද්ද දෙක, උද්දච්ච කුක්ෂච්ච නීවරණය කියන උද්දච්චය කුක්ෂච්චය විචිකිච්ඡා නීවරණය කියන මේවා එකක් එකක් ගානේ සම්මතනය කරනවා. ඒ වාගේ ලක්ෂණ රස පච්චුපච්ඡාන පදත්තාන මේ ඔක්කොම සම්මතනය කරනවා. ඒකේ සම්මතනය කරන හරුණු අත්‍රි ලක්ෂණ විපස්සනාවට හරවලා ඒ නීවරණ ධර්මයන් පිළිබඳව සංහා දික්ති මාන නූපදනාසේ ඒ ජීවිත සංකාමයේ තුලින් පදංග වශයෙන් පළමු කොට නීවරණ යටපත් කරනවා. ඊළඟට සමාධි භාවනාව තුලින් නීවරණ විස්මම්බන වශයෙන් යටපත් කරනවා. ඊළඟට සතර මම නුවණින් නීවරණ ධර්මයන් ප්‍රහාණය වාට සමුදෝනවා. ඒ විචිකිච්ඡා නීවරණය එවාගෙම කුක්කුච්ච නීවරණය සෝවාන් මාර්ගඥානෙම ප්‍රහාණය කරනවා. කාමච්ඡන්ද නීවරණය අරහත්ත්වයට දක්වා යනවා. එන්නත් නිසාගේ කාමච්ඡන්ද නීවරණය කියන අවස්ථා දෙක. කාමච්ඡන්ද නීවරණය අනාගාමී මාර්ගයෙන් කාමවස්තුන් පිළිබඳව කාමච්ඡන්ද නීවරණයේ ප්‍රහාණය වෙනවා. විශේෂම රූපදාග අරෝපදාග වශයෙන් කියන ලෝභය අරිහත්ත්වයට දක්වාගෙන මෙතෙන් ප්‍රහාණය වෙනවා. ව්‍යාපාද නීවරණය අනාගාමී මාර්ගඥානෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට නීවරණයේ අරිහත් මාර්ගඥානෙන් ප්‍රහාණය වෙනවා. උච්චාච්ඡයත් අරිහත් මාර්ගඥානෙන් ප්‍රහාණය වෙනවා. ඒක විචිකිච්ඡාවයි කුක්කුච්ඡයෙක සෝවාන් මාර්ගෙන් ප්‍රහාණය වෙනවා. මේ සියල්ලම යෝගාවචරයා මනමින් ආબોධ කරගන්නවා. ඒකේ නීවරණ පිළිබඳව ත්‍රිලක්ෂණ විපස්සනා කරන යනකොට තමන්ගේ සංකාමී නීවරණ අන් අයගේ සංකාමී නීවරණ ආධ්‍යාත්මික බාහිර වශයෙන් මෙලෙස කරන ආબોධ කරගන්නවා. එවැගේම ඒ නීවරණයන් හට ගන්නා සමුදේ ධර්ම නොවනින් ආબોධ කරගන්නවා. නීවරණයන් වැයෙන හැටි වය ධර්ම වශයෙන් ආબોධ කරගන්නවා. එවැගේම සමුදයක් වයක් දෙකක් මනමින් ආબોධ කරගන්නවා. මේ නීවරණ ධර්මයෝ සත්‍යයක් නොව, පුද්ගලයක් නොව, ආත්මයක් නොව, නාම ධර්ම සමූහයක් කියලා ආબોධ කරගන්නවා. එතකොට ඒ සම්බන්ධව අභිජ්ජා ව්‍යාපාද ආදී වශයෙන් කිසේ පහළයේ තියෙන උපක්‍රේතයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. අර මුලින් සඳහන් කළා මේ මාර්ගඥාන වලින් සර්වාකාරයෙන් මේවා ප්‍රහාණයටපත් වෙනවා. මේ නීවරණ විදර්ශනාවයි. එතකොට ඊළඟ ස්කන්ධ විදර්ශනාව ගැන හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කායනුපස්සනා සතිපට්ඨානෙන් කය පිළිබඳව නැත්නම් රූපස්කන්ධය පිළිබඳව විදෝපක උපස්සනාව දේශනා කළා. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධය, චිත්තානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධය විදර්ශනාව ගත්තා. දැන් මේ විදිහෙන් සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ මුල් කොට ඇති ස්කන්ධ පහම විපස්සනාක් නම් වන ආකාරයයි. එයින් සඳහන් වෙන්නේ ඉති රූපාද සමුදයෝ ඉති රූපස්සත්තජනෝ. මේ රූපස්කන්ධේ බල නැති රූපේ නම් මේ අටවිසි රූපයයි. මේ රූපේ හට ගැනීම නම් මෙහෙමයි. අරූප පහකින් රූපේ හට ගන්නවා. රූපයාමේ නැතිවීම නම් මෙහෙමයි. අරූප පහකින් ආબોධ කරගන්න එක උදේ වාසයේ. උදේ වාක්‍යයෙන් රූපස්කන්ධයට පස් ආකාරයක් තියෙනවා. හේතු පහ. වය වාක්‍යයෙන් කියන්නේ විරෝධ පහක් තියෙනවා. ඔය වගේ වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ නුවණින් බලනවා. අර මුලින් සඳහන් කළානේ ධ්‍යාන ආලෝකය ගැන. ධ්‍යාන ආලෝකයෙන් මේ පංචස්කන්ධයේ විනිවිද දකින්න ඔය රූපස්කන්ධයේ පළමුවෙන් වෙන් කරගන්න ස්කන්ධ වශයෙන් රූප මිත්‍යාට එක සංතානෙ 28 වෙන් කරගන්න රූපස්කන්ධය නම් හේවයි. ඒ එක එක රූපයක් ගන්නේ රූපයාගේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදස්ථානේ කියන මේ සතරාකාරයෙන් රූප කලාප එකක් එකක් ගන්නේ සම්මර්ථනය කරනවා. ඊළඟ රූපස්කන්ධයට කියන හේතු කෝණ සොයා ගන්නවා. රූපස්කන්ධයේ නිරෝධ වෙන හැටි ආબોධ කර ගන්නවා. ඊළඟ රූපස්කන්ධය එකක් එකක් ගාමී ත්‍රි ලක්ෂණ ගන්න වෙනවා. ඔය වගේම අර සමාවේ සංකාමේ නාම ධර්ම කුසල වූද, අකුසල වූද, උපාක වූද, ක්‍රියා වූද සියලුම නාම ධර්මයන්ගේ සංකාමේ තියෙන වේදනාව. අර වගේම ලක්ෂණ, රසය, පච්චපාඨාන, පදත්තවන රසයෙන් ඔක්කොම මෙහි කරලා ත්‍රි ලක්ෂණේ ධාරවනවා. ඒ වගේම සංඥාව කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද සියලුම සංඥාවන් සංඥා ස්කන්ධය එකක් එකක් ගානේ අරගෙන ඒ සංඥාවේ ලක්ෂණයේ රසයේ පච්චපාඨානේ පදත්තානේ මේ ඔක්කොම සම්මාර්ථනේ එකලස ලක්ෂණේ ධාරවනවා. ඊළඟ සංස්කාරකින මෙතන දෙකම ඡායකයන් අතුරේ වේදනාවයි සංඥාවයි ධාරේ ඉතිලිකාකිත ධර්ම පාලනා සංස්කාරස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ ඉදහින් වෙනවා. ඒ චෛතසික ධර්ම 50ම එක පිටක් ධානයේ කියන ලක්ෂණය, රසණය, පස්සුකට්ඨානේ, පදක්ඨානේ කියන අරුණ හතර සම්මර්ථණය කරලා ත්‍රිලක්ෂණය නර්වනවා. ඊළඟ විඤ්ඤාණත් සම්බන්ධයේ එක සංකාණී කාට ගන්න පුළුවන් චිත්ත පරම්පරා. ඒ කියන්නේ රුතුජන කෙනෙකුගේ එමෙත්නම් ඥානාමි කෙනෙකුගේ මාර්ගපා නොලැබූ කෙනෙකුගේ සංකාණී පහළ වෙන්න පුළුවන් චිත්තෝත්පාද 54ක්. ඒ 54ේ කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද සිත් වෙනවා. ඒවත් කියන්නේ මේ එකක් එකක් ගානේ අර ප්‍රතිසම්පී චිත්තය, භවන්නේ චිත්තය, ආවර්ජන චිත්තය, දර්ශන කෘත්‍ය චිත්තය, සවන කෘත්‍ය චිත්තය, ධාන කෘත්‍ය චිත්තය, සායන කෘත්‍ය චිත්තය, කුසල කෘත්‍ය චිත්තය, එවාමේම සම්පතිච්චන කෘත්‍ය චිත්තය, සම්පීන කෘත්‍ය කරන චිත්තය, වොත්තකන කෘත්‍ය කරන චිත්තය, ජවන කෘත්‍යය කරන චිත්තය, සදාරම්මන කෘත්‍යය චුති චිත්තය, මේ ජීවිතයේ තියෙන තේරයේ තේන චිත්ත පරම්පරා එකක් එකක් ගන්නෙහි ලක්ෂණයේ, රසයේ, පස්සුකට්ඨානේ, පදක්ඨානයේ මේවා සම්මර්ථනය කරනවා. ඊළඟට එකක් එකක් ගන්නෙහි ත්‍රිලක්ෂණය නම් වෙනවා. මෙන්න මේ ස්කන්ධ විදර්ශනාවේදී ඉතාමත්ම තීක්ෂණ ලෙස යෝගාවචරයා අර ආලෝකෙන් ජීවිත දකිනේ විපස්සනා වඩලා එයින් සමාධි සංකාමයේ අර ආධ්‍යාත්මික වශයෙන්ද, බාහිර වශයෙන්ද, සමුදේ ධර්ම වශයෙන්ද, වය ධර්ම වශයෙන්ද ඔක්කොම සම්මතනය කරන අතරට අභිජ්ජා ව්‍යාපාදාදී සංනාදී කුණානාදී උපක්‍රේතයන් සම්පූර්ණයෙන්ම යටපත් කරමින් විපස්සනාවේ මුදුනටපත් වෙනවා. මේ එක එක විදර්ශනාවකින් නුවණට පිහිටීමේ අවස්ථාව කියන්නේම අගට කියන්නේ. ඊළඟට ආයතන විදර්ශනාව. ආයතන ආයතන කියන්නේ ආයතන 12ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන වශයෙන් චක්ඛ ආයතන, සෝත ආයතන, ධාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. බාහිර වශයෙන් රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම්බ ආයතන, ධර්ම ආයතන. මේවා එකක් එකක් ගානේ බලනවා. චක්ඛ ආයතන කියන්නේ චක්ඛු ප්‍රසාද රූපය. සෝත ආයතන සෝත ප්‍රසාද රූපය. ධාන ආයතන ධාන ප්‍රසාද රූපය. ජීව ආයතන ජීව ප්‍රසාද රූපය. කාය ආයතන කාය ප්‍රසාද රූපය. රූප ආයතන වර්ණ රූපය. ශබ්ද ආයතන ශබ්ද රූපය. ගන්ධ ආයතන ගන්ධ රූපය. රස ආයතන රස රූපය. පඨවි තේජෝ වායෝ මේ තුනේ පොට්ටබ්බ ආයතනය. ඊළඟට සිත් 54 නැත්නම් මේ මාර්ගපා නොලැබු එනිදී සංකාන ප්‍රාණ සිත් 54 මන ආයතනය. ධර්මාතන වශයෙන් ගැලෙනවා සාතික 52යි. එවගේම ඒ සංකාන තුළ සූක්ෂම රූප, සූක්ෂම රූප කියනවා කෙනෙකුගේ සංකාන 15ක්. ආපෝ ධාතු, ඉත්ින්ද්‍රියෝ කුරුසින්ද්‍රිය, ජීවිතා, ජීවිත රූප, ආරෝප, පරිච්ඡේද රූප, සාවින්‍යත් රූප, හදේ රූප, ප්‍රතිවින්‍යත් රූප, ලෞකා මුදිතා, කම්මඤ්ඤතා රූප, උපචේ සංකති ජරස අනිත්‍යතා රූප කියන මේ රූප 15ක් වෙන එක ධම්මායතන. මේ විදිහට ආයතන සියල්ලම තෝරාගෙන චක්ඛෝ ප්‍රසාදයන් වර්ණ රූපයයි දෙක ආවෝද කරගන්නවා. එකක් එකක් ගානේ ලක්ෂණයේ, රසයේ, පස්සුකට්ඨානේ, පදක්ඨානේ අනුව ආවෝද කරගන්නවා. ඒ එක එක ආයතනයක් කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහ්‍ය ආයතනයයි එකට සම්බන්ධ වීමෙන් පහළ වෙන චිත්ත පරම්පරාවේ දසවිද සංයෝජනයන්ද එකක් එකක් ගානේ තෝරගන්නවා. ඒ සංයෝජනයන් ඇති බව තෝරගන්නවා. සංයෝජනයන් නැති බව අවබෝධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන හටගන්නේ ඒක අවබෝධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන ප්‍රහාණය වෙන්නේ ඒක හටගන්නේ කරන අවබෝධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන නැවත නූපදින්නේ ඒ බවත් නොමින් අවබෝධ කරගන්නවා. ඒකෝද නිමිති සංයෝජන සංයෝජන නම් කියන්නේ මේ සංතාන ස්කන්ධ පහ උදයන් සරසේ දස දිසාට දැනගෙන තියෙන සංයෝජන කියන දැනුම් 10ක් තියෙනවා. ඒ අභිධර්ම ක්‍රමයේ මෙන්න මෙහෙමයි දක්වන්නේ. කාමරාග සංයෝජනය, කටිග සංයෝජනය, මාම සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, භවරාග සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, විස්සා සංයෝජනය, මච්චරිය සංයෝජනය, අවිද්‍යා සංයෝජනය. මෙන්න මේ සංයෝජන 10යි. මේවා ඒ දේ අරමුණවලදී අයෝනිසෝ මනසකාර නිසා පහළ වෙනවා. අපි එකක් ගැන පමණක් බලමු. ඇතින් රූපයක් දකිනකොට දේවනා පිච්චාරම්මණයක් නම් අයෝනිසෝ මනසිකාර නිසා ලෝභය ඇති වෙනවා අනකාමරාග සංයෝජනය. අනිස්කාරමණයක් නම් අප්‍රේමයක් නම් හිතේ නුරුස්සන බව දේශය ඇති වෙනවා අනුපටිග සංයෝජනය. ඊළඟට මට තමයි මේවා පෙනෙන්නේ මම වගේ ඝටන කෙනෙක් නෑ මට ඕන දෙයක් හොඳින් පේනවා කියලා අන්න මාන්න සංයෝජනය. එවාගෙන මම තමයි මේවා කරන්නේ ඉලයිතොර දික්ති සංයෝජන ආකෘතිය. ඊළඟට ඒ පිළිබඳව ඝටන දේ පිළිබඳව ඇත්ත නැත්ත ගැන සැක කිරීම විචිකිච්ඡා සංයෝජනය. මේ ජීවිතයේ මට මේවා යහපින් දකින්න වාසනාව ලැබෙන මතු භවය එහෙම ලැබේවා කියන භවරාග සංයෝජනය. එවාගෙන මේ වාගේ දෙයක් අනිත්‍යයෙන් ලැබෙන නොලැබේවා නොලැබේවා එහෙම ලැබෙන නම් ඒක නුරුස්සන කෙන විශ්වාස සංයෝජනය. තමන්ට ලැබියේ තියෙන මේ වෙන කෙනෙකුට සාදා නොහිතන ස්වභාව මත්තරිය සංයෝජනය. ඒ සියල්ල සම්බන්ධව මිත්‍ර වෙච්චි මූල ධර්මයේ අවිද්‍යාව අවිද්‍යා සංයෝජනය. මේවා සංකාමේ පහළ වෙන හැටි නුනින් බලනවා. ඒ කියන්නේ භාවනා කරනවා පහළ වෙනවා නෙමෙයි කියන තුනි. ඒ ජීවිතේ අප්‍රහේන වශයෙන් පහළ වෙන අවස්ථාවල් අරමුණු කරනවා. එසේ අරමුණු කරමින් ඒවා ලැබෙන හැටි නුනින් බලනවා. ඒවා නූපන්නානම් නැති බව නිමී කරනවා. ආදීන යම් විදේකෙන්දේ සංයෝජන හත ගන්නේ කෙනුවෙන් ආවෝද කර ගන්නවා. යම් විදේකෙන්දේ සංයෝජන තරණය යන්නේ සාකසංගා ඒකාබෝධ කර ගන්නවා. යම් විදේකෙන්දේ දානෝ සංයෝජනයට ලෝක දෙන්නේ ඒකත් ආවෝද කර ගන්නවා. එතකොට ආධ්‍යාත්මික සංකාමේ සංයෝජනත් ආවෝද කර ගන්නවා. බාහිර සංකාන තුන සංයෝජන ආවෝද කර ගන්නවා. ආධ්‍යාත්මික බාහිර සංයෝජන කියන්නේ දැකලා ඒවා සමුදේ ධර්මයේ වාය ධර්මයේ බලනවා. ඒවාගේම සමුදේ වාය දෙකම බලනවා. ඒවාගේ මේ සම්බන්ධ සංනාදිතමාන උපදනාකේ ආභෝධය ලබනවා. ඒක නිදී මේ සංයෝජන ප්‍රහාණය කිරීමේදී අර වාගේම සතර මාර්ගඵල නිවන දක්වා මුදේට යන්න පුළුවන් වෙනවා. ඒ සියල්ලම සිද්ධ කරන්නේ අර සමාධි ආලෝකයෙන් තීක්ෂණ විපස්සනා ඥානයෙන්. ඊළඟට සතරේනි බොජ්ජංග විදර්ශනාව ගැන කියනවායි. බොජ්ජංග බොජ්ජංග කියන්නේ මාර්ගඵල ආභෝධය සඳහා අංග වශයෙන් දෙකෙන විශේෂ ධර්ම හතක්. බෝධි බෝධිය බෝධිසවා අංගාති බොජ්ජංගා කියන විග්‍රහ කරනවා. බෝධිය කියන්නේ සතර මාර්ගඥානයට නම. ඒ සතර මාර්ගඥානයට අංග වශයෙන් පවත්නා ගලින්නේ බෝධි අංග බොජ්ජංග කියන පදේ ඇදෙනවා. අනිත් කෙනා බෝධි සංගාමි කියන්නේ පුජ්‍යදී. සෝවාන් ආදි මාර්ගඵලවලම ඒ සංවරහත් වෙන පසේ බුදුන ලෝකුරා බුදුන උතුමන් තමයි මෙතන බෝධි කියන්නේ. ඒ බෝධි සංඛ්‍යාත ආර්ය ධර්මේලාට ආභෝධය සඳහා අංග වශයෙන් උපකාරන දෙයෙන් බුද්ධංග කියනවා. ඒවා ශ්‍රේෂ්ඨ දෙයින්, උතුම් දෙයින්, නිරම දෙයින්, සත්‍ය දෙයින් ඒවා කියනවා සම්බුද්ධංග කියලා. දවාකින ධර්මතා හතක් සති ධම්මවිතේ විරිය සීති සත්‍යබ්දු සමාධි උපේක්ෂා කියලා. එනිදී සංසම්මාග්ගයන් සති සම්බුද්ධංගං අත්ථිනේ අග්ගයන් සති සම්බුද්ධං ලෝකපජානාති මේවා එකක් එකක් ගානේ විවරණය වෙනවා. එනිදී බුද්ධංග බුද්ධංග කියන්නේ කවුරුන්ද ලැබෙන්නේ කුසල චිත්තවල පමණයි. අකුසල චිත්තවල බුද්ධංග නැහැ. විපාක චිත්තවල කවුරුන්ද දෙයක් නැහැ. ක්‍රියා චිත්තවල නැහැ. ඒ කියන්නේ සාහනෝ කියන මොකද පහළම ක්‍රියාසු දෙකයි තියෙන්නේ ඒවත් මේ බොජ්ජංග පහළ වෙන්නේ නැහැ. එතකොට බොජ්ජංග පහළ වෙන්නේ කාමාවචර මහා කුසාලසිත අතේ රූපාවචර අරූපාවචර කුසාලසිත නමයෙන්. මේ නැහැ පහළ වෙනවා. මාර්ගපාවත ප්‍රතිමිය. එතකොට මේ ධ්‍යාන සමයදී නා ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයන් තුල බොජ්ජංග තියෙන හැටි බලනවා. ඒවා මෙන්න කලින් පිටින් වටිනින් රැස්කර ගන්නා ලද දාන සීල භාවනාදී කුසල් පිළිමේදී පහළ වූ බුද්ධංග ධර්මයන්ද ඒ හිතචාතික ධර්මයන් තුළින් දැක ගන්නවා. යම් කෙනෙක් සති සම්බුද්ධංගයේ තේනවා නම් ඒ සති සම්බුද්ධංගයේ ඇති බව ආબોධ කර ගන්නවා. සති සම්බුද්ධංගයේ නැතිනම් නැති බව ආબોධ කර ගන්නවා. යම් ජීවිතයේ සති සම්බුද්ධංගයේ උපදීන්නේ ඒක ආબોධ කර ගන්නවා. යම් ජීවිතෙන් උපන් සති සම්බුද්ධංගයේ භාවනාවෙන් පිළිපුණු වෙන්නේ ඒක ආબોධ කර ගන්නවා. මේ සතර ආකාරයෙන් බුද්ධංග භාවනාවට යොමු වෙනවා. ඒ තර මුලින් සඳහන් කළාට එන සමාධි ආලෝකයෙන් විපස්සනාවට යොමු වී ඒ තීක්ෂණ ආලෝකයෙන් බලමින් තමයි මේ බුද්ධංග භාවනාව කරන්නේ. ඒ සති කියන්නේ සතිය තමයි බෝධිපාක්ෂ ධර්මයන් තුල ස්ථාන අතකම වැඩ කරන්නේ සතියයි. ඒ සති සම්බුද්ධංගයේ සතිපට්ඨාන සතරමින්ද පහළ වෙනවා. සති ඉන්ද්‍රිය නමින්ද පහළ වෙනවා. සති බලය නමින්ද ඊළඟ සම්මා සති නමින්ද පහළ වෙනවා මේ සති සම්බුද්ධංගය. ඒතර බෝධිපාක්ෂ ධර්ම විසුනේදී ඒ අභ්‍යන්තරයේදී අර නිර්වාණ ආභෝගයේත බෝධි ඥාන ප්‍රතිලාභයේත නිදුවම උපකාර වන ගැනීම මේ බුද්ධංග සති සම්බුද්ධංග යටි හඳුන්වනවා. ඒක පහළ කරගන්න ධර්මතා හතරක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සති සම්බුද්ධංග වැඩි වෙන. ඒ වගේම සිහි මුලා පුද්ගලයන් ආත්‍රේ නොතිදීද එළම සිටි සිහියේ කර්මස්ථාන සිහියෙන් සිහියේ වදන කල්යාණ මිත්‍රයන් ඇතුළු කෙරේන. සමුද්‍රියවකමන සතිය වඩන්නේ කියන දැඩි අධිෂ්ඨානයෙන් සිටීම කියන කර්ම හතරෙන් සති සම්බෝධියක් ලැබෙනවා. එවාගෙම සම්මුතිය කියන්නේ ප්‍රඥාවද නම. ප්‍රඥාව බෝධිපාක් ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක වැඩ කරනවා. විමර්ශා ඉරිදීපාද, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, සම්මා දිට්ඨි. ඊළඟට ධම්මෝචේ සම්බෝධියක්. ওই ස්ථාන පහේම ප්‍රඥාව වැඩ කරනවා. ක්‍රියා කරනවා. ඒ නිතර මාර්ග ප්‍රතිලාභයේ සංග වශයෙන් පවත්නා ගැනීම ධම්ම විචේ සම්බුද්ධං කියලා හඳුන්වනවා. ඒ මේ ධම්ම විචේ සම්බුද්ධංගය පහළ කර ගැනීමට ධර්මතා හතක් අනුගමනය කළ යුතු වෙනවා. පරිපූර්ණකතා, වස්තුක දෙකේකා, ඉන්ද්‍රිය සමාක ප්‍රතිපාදනකා, දුක්ඛාය පුද්ගල පරිවර්ජනකා, පඤ්ඤාවන්ත පුද්ගල සේවනකා, ධම්මයේ ඥානචාරියා පච්චවේකනකා, සබිමුත්තකා කියන මේ කර්ම හත අනුගමනය කිරීමෙන් ධම්මයේ සම්බුද්ධංගයේ පහවරේවා. එතකොට මේ ධම්මයේ සම්බුද්ධංගයේ අර මාර්ගඵල ප්‍රතිලාභයේ යන්නේ හැටි නෝනින් බලා ගන්නවා. එතකොට අර්ධවත් මාර්ගාඥාණයෙන් තමයි බුද්ධංග වැඩිීමේ නිමාව සිදු වෙන්නේ. ඊළඟට විරිය සම්බුද්ධංගයේ කියන්නේ අර ලෝකෝත්තර මාර්ගඵල අධිගමනයේ කාර්යත්ව වෙන අංග වශයෙන් තියෙන විරිය ධර්මයයි. ඒ විරිය බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ නව පොළොක්කාරක වැඩ කරනවා. ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, විරිය ඉදිපාද, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, ඊළඟට සම්මා වායාම. මෙතන විරිය සම්බුද්ධිය. නාමකට වැඩ කරනවා. එතකොට මේ වීර්ය පහළ කර ගැනීමට විශේෂයෙන්ම කර්ම 11ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ආනිසංස දස්සාවිත, ගමන වේතු පච්චවේකනක, අපාය භා පච්චවේකනක, පින්දපාතා පචායනක, විශේෂ පුද්ගල පරිවර්ජනක, ආරාධනීය පුද්ගල සේවනක, ජාති මහත් ප්‍රත්‍යවේකනක, සත්තු මහත් ප්‍රත්‍යවේකනක, රාජ්‍ය මහත් ප්‍රත්‍යවේකනක, සම්බ්‍රමචාරී මහත් ප්‍රත්‍යවේකනක, පදුනිමුත්තතා කියන කර්ම ගුණා ඕන වෙනවා. එකක් එකක් ගාන යෙදීම නූතන විරිය සම්බොජ්ජං උපදින උපන විරිය සම්බොජ්ජං ගැදෙනවා. ප්‍රීතියම ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ මෙතන නිරාමිෂ ප්‍රීතියයි. කුද්ධිකා ප්‍රීති, කනිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උද්වේගා ප්‍රීති, කරුණා ප්‍රීති කියලා ප්‍රීතියක නවස්සා පහ. මේවා ධ්‍යාන වැඩිමේදී බොහෝ තේන් පහළ වෙනවා. විශේෂයෙන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය දෙකේදී මේවා ප්‍රීතියෙන් ඔය පස් ආකාරයෙන් වැඩෙනවා. ඒ ප්‍රීති සම්බුද්ධංගයේ මාර්ගාංග වශයෙන් පහළ නුනට බුද්ධංග වශයෙන් පහළ වෙනවා. එතකොට බුද්ධංග වශයෙන් ප්‍රීතිය අර වර්ගයේ පහළ වෙන කාරණා 11ක් පමණ අවශ්‍ය වෙනවා. බුදු ගුණ වැඩීම, ධර්ම ගුණ, සංඝ ගුණ, සීලය, වාග්යනේ ත්‍යාගය, දේවතා මුෂ්‍යතේ, උපසමා මුෂ්‍යතේ මේ අනුෂ්‍යති හතක් තියෙනවා. එවාගෙම රූක්ෂ පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම, ප්‍රසාදනීය සීල පුද්ගලයන් ආශ්‍රය කිරීම, ප්‍රසාදනීය සූත්‍රාන්ත විනී කිරීම හා අනුවිතමම ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නේ මේකෙන අභිස්ථානයේ සිටින කරුණු 11 නිසා නූපම් ප්‍රීති සම්බොජ්ජං උපදින ඕකන්න ප්‍රීති සම්බොජ්ජං නිවැදෙනවා. එවැගේ පස්සබ්දිය. පස්සබ්දිය කියන්නේ කාය පස්සබ්දි, චිත්ත පස්සබ්දි. කාය පස්සබ්දි, චිත්ත පස්සබ්දි දෙක බොජ්ජංග වශයෙන් වැඩ කරන මාර්ගාංග වශයෙන් පහළ වෙන්නේ. ඒ පස්සබ්දියද අර වගේම කරුණු 7ක් ඇතුළ පහළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කලිත භෝගින සේවනවා, ඉරියාපත සුත සේවනක, උතුසුත සේවනක, පස්සබ්ද කාය පුද්ගල සේවනක, සාරබ්ද කාය පුද්ගල පරිවර්ජනක, මධ්‍යස්ථ ප්‍රයෝගතා සබිනුක්තතා කියන කාරණා එකම හත අනුගමනය කිරීමෙන් නෝකන්නේ පස්සබ්දයේ උපදවන්න පුළුවන් උපන්න පස්සබ්දයේ අරිහත්ය දක්වා වඩන්න පුළුවන් ඒ සම්බන්ධව ආબોධ කරගන්නවා එවාමින් සමාධි සම්බොජ්ජංගය සමාධිය කියන්නේ මාර්ගාංග වශයෙන් පහළ වෙන විශිෂ්ට ධර්මයක් ඒ සමාධිය මේ බෝධිපාක්ෂිකාර මණ්ඩලයේ ස්ථාන හතරක පහළ වෙනවා සමාධි ඉන්ද්‍රියේ සමාධි භාවයේ යමේ සම්මා සමාධිය හා මේ බොජ්ජංග වශයෙන් සමාධි සම්බොජ්ජංගය මේක පහළ කරගන්න ධර්මතා 11ක් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ නිමිත්ත කුසලතා පරිපූර්ණකතා වක්තුක දෙකලියතා සමයේ චිත්තස්ස පත්ඥන්නමතා සමයේ චිත්තස්ස නිග්ගන්නමතා සමයේ චිත්තස්ස සම්පාංකනතා සමයේ චිත්තස්ස අධිපේකනතා ඥාන විමුක්ත පත්‍යවේකනතා අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා කබදිමුක්තතා මේ කරුණු 11 ගමනේ කිරීමෙන් නූතන සමාධි උපදවන්න පුළුවන් උපන් සමාධියේ අරියක්කේ දක්ව වඩන්න පුළුවන් උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ මෙතන සතර මධ්‍යස්ථතා උපේක්ෂාවයි උපේක්ෂා 10ක් වෙනවා මෙතන උපේක්ෂා සම්බොජ්ජංගයේ තයිතේන්නේ සායික ධර්ම වශයෙන් සතර මධ්‍යස්ථතා ආකාරයේ උපේක්ෂාවයි එන් කියන්නේ සමාධියේ ප්‍රේමනාප පුද්ගලයන් ගැනවත් ප්‍රේමනාප වස්තුන් ගැනවත් උපේක්ෂ භාවය ඇති කර ගැනීමයි එකනාගේ මෙතන වේදනා උපේක්ෂා වේනමිනේ ඥාන උපේක්ෂාවක් නෙමෙයි කායික උපේක්ෂාවක් නෙමෙයි ලක්ෂණ උපේක්ෂාවක් නෙමෙයි මෙතන කියන්නේ ප්‍රේමනාප පුද්ගලයන් ප්‍රේමනාප ද්‍රව්‍යයන් පිළිබඳවත් මධ්‍යස්ථ භාවය ඒක විශේෂ ගුණයක් ඒක අරියක්කේ දක්වා මාර්ගඵල ප්‍රතිලාභයේ උපකාර වෙන විශේෂ ගුණයක් ගැනීම බොජ්ජංගය හැටියට හඳුන්වනවා ඒ උපේක්ෂා සම්බොජ්ජංගයේ වඩන්නා කාරණා හත කාරණා පහක් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ සත්‍ය මධ්‍යස්ථතා සංඛාර මධ්‍යස්ථතා සත්‍ය සංඛාර හේනාන පුද්ගල පරිවර්ජනතා සත්‍ය සංඛාර මධ්‍යස්ථ පුද්ගල හේවනතා සබදිමුත්තතා කියලා. එහෙනම් අයිතින් එකට ඒකින් එක තෝරන්න අපි කාලය ගන්න නැත්තේ කාලය සීමිත දවිනේ. උටවද මෙහිදී මේ කාරණා පහෙන්දමක් අනුගමනය කිරීමෙන් නූපන්න උපේක්ෂා සම්බොජ්ජං උපදවන්න පුළුවන් උපන් උපේක්ෂා සම්බොජ්ජං යාමේ අපේ දක්වා ගන්න පුළුවන්. දැන් හිතුවද මේ බොජ්ජංග හත සුවසංතානයේදී අර කුසලචිත්ත සම්භාවය තුළ කුසලචිත්ත පරම්පරාව තුළ පහළ වූ හැටි ආරම්භනා කරමින් ඇති බව අවබෝධ කරගන්නවා. ඒ කුසලචිත්තෙන් වෙන් වෙන අවස්ථාවකදී ඒවා නිරුද්ධ වෙන හැටි නැත්නම් නැති වෙන හැටි අවබෝධ කරගන්නවා. දැන් උපදවා ගන්න ආකාරය අවබෝධ කරගන්නවා. අරිහත් මාර්ගඥානයෙන් පරිපූර්ණ වෙන හැටි අවබෝධ කරගන්නවා. ආධ්‍යාත්මික සංකාන බොජ්ජංග බාහ්‍ය සංකාන බොජ්ජංගලේ අවබෝධ කරගන්නවා. ආධ්‍යාත්මික බාහ්‍ය බොජ්ජංග අවබෝධ කරගෙන ඒයි සමුදය බලනවා වයධර්මය බලනවා සමුදය රාජසත් බලනවා. එවාගේම ඒ එක එක බොජ්ජංගයක් පාසා ක්‍රියාත්මයට හරවනවා. එසේ හැරවීම නිසා මම නාමයේ කියන සංවාදයේ මානසිකවත් නූපදී ඒ ධර්ම ස්වභාවය මනදී ආබෝධ කරගැනීමේ නුවණ පහළ වෙනවා. ඊළඟට කියන්නේ තියෙන්නේ ආර්ය සත්‍ය විදර්ශනාවයි. ආර්ය සත්‍ය විදර්ශනාවේදී දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මාර්ගයේ කියන මේ සතරේ ක්‍රියාත්මකයේ කාරණ ලබන්නේ දුක්ඛයේ සමුදයේ කියන මේ ආර්ය සත්‍ය ධර්ම දෙකයි. නිරෝධයයි මාර්ගයයි සාන්ත ප්‍රණීතවතු මෙහි කරගෙන ආවෝද කරගන්නේ ඒ විපස්සනාට ගන්නවා නෙමෙයි සාන්ත ප්‍රණීතවතේ අරමුණු කිරීමයි සමුත් නිරෝධයේ මාර්ගයේ කියන සත්‍ය දෙක පිළිබඳව පිළිපදින්නේ. ඒතොර දැන් මුලින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව අනුව භාවනා මාර්ගයේ යමුණට ගියාම යෝගාවචරයාට අන්තිම වශයෙන් අනුබෝධ වශයෙන් විපස්සනාට ගන්න ලැබෙනවා දුක්ඛාර සත්‍යය. එවාගේම අනුබෝධ වශයෙන් විපස්සනාට ගැලෙනවා සමුදයාරි සත්‍යය. ඒවා ප්‍රතිවේද වෙන්නේ මාර්ග ප්‍රතිලාභයේදී. ඒක ප්‍රථමයෙන් භාවනා යෝගී අවස්ථාව පූර්වදාග ප්‍රතිපදා බැවින් ක්‍රියාත්මක ආරෝමේ මේ දුක්ඛය සමුදය ගැන විපස්සනා නම් වන්නේ තියෙනවා. දුක්ඛය කියන්නේ කුමක්ද? දුක්ඛං තේ භූමකං වත්තං. සායුණු ස්වරූපේ තමයි දුක්ඛය කියන්නේ. ඒක අපි පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ලෞකික එක් අසුරයි. එයි එතන ලෝභ චෛතසිකය හරි චෛතසික 51යි. අටවිත රූපයයි. මෙන්න පරමාර්ථ වශයෙන් දුක්ඛාවිතක්කයේ දැනෙන ධර්ම සම්භාරය. සිත් වශයෙන් ලෞකික සිත් 82ක් තියෙනවා. ඒ දුක්ඛ සත්‍යයයි. ඒ සිත්වල යෙදෙන ඡයතක 52කින් ලෝභ වේතය ඉතිරි 51ම දුක්ඛාවිතක්කයයි. අටවිත රූපය දුක්ඛාවිතක්කයයි. දෝමයේ යෙදෙන සමුදේ සත්‍යයයි. එතකොට මෙහිම අපි දුක්ඛේ දුක්ඛේ කියන්නේ මොකක් නිසාද? දැන් ඔතන සැප වේදනා කියලා නැදාක් වේදනා කියන ඒවත් හේබැයි මුළු දුක්ඛේ කියන්නේ. දුක්ඛේ කියන එක බුදුරජාන් වහන්සේ අර අවස්ථානුකූලව ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ ආදී වශයෙන් නම් වශයෙන් ප්‍රඥප්තිය දැක්වුවා. එතකොට මේ ප්‍රඥප්තියෙන් දක්වන්නේ කුමක්ද? තම නාමයක රූපයක හට ගැනීම ජාතිය. තම නාමයක රූපයක පිටියේවත් ග්‍රහපත් වෙන ජරාව. තම නාමයක රූපයක දිවිඥාන මරණය. ඔය ජාති ජරා මරණ අතරේ තියෙන්නේ තමයි ශෝකය. පරිදේයක නැහැදීම. කායික දුක, මානසික දුක නැත. ආධ්‍යාත්මික සංකාම දවන උපායාසය. ප්‍රිය පුද්ගලයන්ගෙන් දෙන්නේ නැහැ. අපේ පුද්ගලයන් අපේ ග්‍රාමයන් එක්ක එකතු වෙන. කැමති කැමති දෙයක් කිව්ව නොවියද. කොටින් කියනවා නම් පංච උපාදාන සම්මේ පරිහරණය. මේ සියල්ලම දුක්ඛය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුරුවා. එතකොට මේ දුක්ඛය කියන්නේ මක්නිසාද? මේක නිර්වචන වශයෙන් හඳුන්වනවා දුක්ඛං කියන පදේ හැදින හැටි කියන්නේ. දුකේ උපකාරකයයි හං කියන නාම පදය දෙක එකතු වෙලා දුක්ඛං කියන පදේ හැදිනේ. දුකේ උපකාරයෙන් කියන්නේ දුක්ඛරිත, දුක්ඛ, දුරාකාර, ඔයවාම සැප නිංජිත අදහසක් දක්වන්නේ දු උපකාරකය ගන්න. කාම කියන මහත්තරාම කයන්න බිඳුව මේ කියන්නේ අවකාශයේ දිස්තන. කිසිවක් නැති දිස්තන. මේ දෙක සංවේදනකොට මහත්තරාම කයන්න දිත්තේනවා. දිත්තේනකොට අල්ප අල්පයන්න දෙකෙන් දෙක දෙන්නේ දිත්තේනදී. ඒතකොට දුක්ඛං කියලා පදයෙන් හදෙනවා. ඒතකොට මේ නියම තේරුම කුමක්ද? නිංජිත වූ කිසුදෙ. මොකක්ද මේ නිංජිත කියන්නේ? මේ කියනລະද පංච උපාදාන සම්බෙද. ඒ කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ දුක් දෝමනස් උපායාසි අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය ප්‍රයෝග, ඉච්ඡා විදාත පංච උපාදාන සම්පත කියන්නේ සම්පූර්ණයේ කොට ගත්තාම පංච උපාදාන සංගයයි. එතකොට පංච උපාදාන සංගයේ රූප සංගයේ දෙක ලගත්තා, වේදනා සංඥා සංකාර විඥාන ගත්තාට මේ දුක් සංකේන කබේ කියන අර්ථය දෙක තියෙනවා. ඒ කියන්නේ නිංගිත කියන්නේ යම්යේ රූපකාගෙන බලුව මේක වර්ණ වශයෙන් දුර්ගන්ධය වර්ණ වශයෙන් සකහා වශයෙන් දුර්ගන්ධ වශයෙන් දීපිතන් වශයෙන් වාගේම එක තේදිල කෙනේ දේවල් වශයෙන් අනු සත්‍යෙම අපිරිසුදුයි. ඒතොර නිංජිත වූ රූපකයක් තමයි රූපක් කර්මය කියන්නේ. ඒ වගේම ජාති ජරා මරණ ආදී දෙපත් වෙන දේවල් නිංජිතයි. ඒකත් වඩා නිංජිතයි මේ රූපකය ස්කන්ධ පහ නිසා රාගය, දෝෂය, මෝහය, මාන්‍ය, දික්ඛිය, උද්ධච්චය, විචිකිච්ඡා කියන උද්ධච්චේන ආදී මේ අනේකාකාර උපසේක පහළ වෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, ක්‍රෝධ, උපනහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්චරිය, මායා, සාපේය, කම්බ, සාරම්භ, ලාන, අතුමාන, මද ප්‍රමාද කියන උපසේක පහළ වෙනවා. එවාගේ මාතු ඝාතන, පිතු ඝාතන, අරහත ඝාතන, ලෝහිතු පාදන, සංඝ භේදන, එවාගේ භික්ෂුණී දූෂණ, එවගේම පංචානන්තරයේ කර්ම පස්වම දසාකුස ලොක්කම සිද්ධෙන්නේ මේ පංචස්කන්ධේ නිසානේ. එනිසාද නිංජිතයි. එවගේම අයාපතිය. දුක්ඛය කියන්නේ කියන්නේ කුමක්ද? මේ පංචස්කන්ධයේ තුල නිත්‍ය දෙක සාරවත්යක් නැහැ. උත්පාදිත ධම්ම බාහපත්තෙන් තමයි හැම යාම පෞත්‍යෙ කිසිවක් නිත්‍ය නැති නිසා නිත්‍ය ස්වභාවයෙන් නිත්‍යයි. එවැනි සත්‍යයක් කියලා ගන්න දෙයක් නෑ. මක්නිසාද සෙනෙහස කරයක් පහත ඇති වෙන නැති වෙන බිලිබිලි යම නාම රූප පරම්පරාවක් දැවි මෙතන සත්‍යයක් වාසනාවක් නැති දැවි ඒකෙත් තියෙනවා දුක්ඛය කියන. දුක්ඛ ස්වභාවයෙන් නැත්නම් සුඛ ස්වභාවයෙන් ඉස්සයක්. ඊළඟට මෙහිලා සත්‍යයේ කුද්ධිලේ ආත්මයේ මනිය කියලා ගන්න කිසිවක් නැත්තේ විසි කෙනෙකුගේ සනාතකනව පවතින්නේ නිසා. එනිසා ඒක කියනවා අද ආත්ම සාරයෙන් ආත්ම ස්වභාවයෙන් කිස්බව. එවාගේ මෙහි අනිත්‍ය දැයින් දුක්ඛ දැයින් අනාත්ම දැයින් ප්‍රියමනාප වූ එම නැත්තම් ඒකෝ නොගත වැළඳ ගැටුව තියක් මෙහි නැත දැයින් අසුබයි. එතකොට මෙන්න මේ ලක්ෂණ අතරින් නිත්‍ය සුභ සුඛ ආත්ම කියන ස්වභාව ධර්ම අතරින් හිස් දැවීම මේ පංච උපාදානස්කන්ධය දුක්ඛයි. එතකොට මේ පද දෙක එකතුනාම නිර්මිත වූ සුත්‍රයේ අර්ථය තමයි දුක්ඛං දුක්ඛං කියලා කියන්නේ. ඒක කියන අර්ථ හතරක් දැදී පීලන සංකත සංතාප විපරිණාම. පීලන කියන්නේ මේ නාම රූප දෙක නිරතුරුවම ඇති වෙමින් නැති වෙමින් පීඩාවටපත් වෙනවා. කුඩා දරුවා මෞඛයේ පරිසල්ලියක් දාසයකට මාස 8ක් 9ක් 10ක් මෞඛයේ පීඩා නිදෙන්නේ දෙලව එන්නේ දැක්කලිපත් මේ කෙනයක් කෙනයක් පාදෝ පීඩා විදිනවා. මරණය දක්වාම සිදුවෙන්නේ ස්කන්ධයන්ගෙන් පීඩාවයි. අතියකෙනෙක්වත් වලත් එහෙමයි ගත්වලන් භූමිකාරුවතාගේ හැම දෙයකම තියෙන්නේ ඇති වෙන නැති වෙන පීඩාව. ඒකට කියනවා පීඩන ලක්ෂණය. සංකත මේවා නිකන් දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. ඉලේහට ගත්ත නෙමෙයි හේතුඵල සම්බන්ධතාවයෙන් හටගත්ත දෙයක් සංකතයි. සංතාප ඇතිවීම නැතිවීම දෙකෙන් එකකට තැවෙනවා මේවා. විතරම තැවෙන ගලින් මේක සංතාපයි. ඔයේ තරම් ආරක්ෂා කරන්නේ පිළියම් කළා කවදාකවත් ආරක්ෂා නොවේ ඉන්දියා ගලින් විතරනාම ස්වභාවය යුක්තයි. මෙන්න මේ අර්ථ අතර යමකටද ඒ තමයි නින්දිත වූ තුච්ඡ වූ දුක්ඛාරිකත්වය. ඊළඟ සමුදේ සමුදේ කියන වචනේ අපි බෙදලා බලන්න ඕනේ. මෙතන දැන් සමුදේ හැටේ හදයක් මේ ලෝභ චෛතකයනේ. ලෝභ චෛතකය තමයි මේ දුක්ඛ රාශිය ඇති කරන්නේ. ඇතිකල මූලයේ හේතු වෙන්නේ. ඒ ලෝභ චෛතකයේ හතර ආකාරයකින් අර්ථ විවරණය කරනවා. ඒක නිමෙදී එයද සං වූ අය කියන පද තුනකින් විස්සාපේතිනා බලයෙන් හඳුන්වනවා. සං කියන්නේ උපසර්ගයක්. වූ කියන්නේ උපසර්ගයක්. අය කියන්නේ නාමපදයක්. සං කියන්නේ සංයුක්ත සංයෝජන සංගම් ඒවා මේ අර්ථ දෙන දෙන එකතු කිරීමේ අර්ථයක් සං කියන උපසර්ගයෙන් තියෙනවා. වූ කියන්නේ උත්පාද උදිත උත්පන්න එවාගේ යමක් පහළ වී මාර්ගයේ දක්වන්න වූ උපසර්ගයදන. අය කියන්නේ හේතුව කාරණය විධානය දැක්වීම සඳහා ගන්නා පදයක්. මේ තුන සංදේශනවා. සං වූ කියන තැනට අල්මයන්ගක් ආවේශ වෙනවා. ඒ සං කියන තැන බිඳුව තාපා නම සමු කියන්නේ කොටල සමු. සමු අය කියන තැනට දයන්නක් ආගම වෙනවා. සමුදය කියලා පදය හැදෙනවා. එතකොට සමුදය කියන්නේ හේතු එක්කාසු වීමෙන් දුක උපදවන විධානය. හේතු එකතු වීමෙන් දුක උපදවන විධානය. හේතු කියනවාම ඒක හේතුවක් නෙමෙයි මේ ප්‍රධාන හේතුව ලෝභය. හේතු සහයෝගයේ දෙනවා ඉතින් ධර්මචාර ආදිය. අපි සලකා බලමු පූර්ව භවයේදී. පූර්ව භවයේදී අපි මනුස්ස ලෝකයෙන් දෙකුසල් කළා. අපි ඒ දාසේ ජීවිතුවා නිවන් දකින්නම් මනුස්ස ලෝකෙට දෙන්න ඕනේ. ඔතන ආනදගෙන හිතුවා. එතකොට මනුෂ්‍ය ලෝකයේ යන එකනකොට මනුෂ්‍යාභාවය නාම රූප දෙකක් බව දාගන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකක් බව දුනක් බව දාන්නේ නැහැ. ස්කන්ධ පහ කාතන බුලහ ධාත බව දාන්නේ නැහැ. දුක්ඛාරි සත්‍ය බව දාන්නේ නැහැ. අන්න අවිද්‍යාව දාත් සත්‍ය වුණා. ඊළඟට මට මනුෂ්‍ය ලෝකේ තමයි හොඳේ. මනුෂ්‍ය ලෝකේ සතදායකයි. අන්න කන්න ආරයතු වුණා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ මට ඕන. මම ආවල් කන්නක දෙන්න ඕන. ඒවාගේ සමාජ ස්ථානේ හිතා ගන්නවා. එතකොට ඒක උපාදානයි. ඊළඟට ඒ කුසල ක්‍රියාව කරන්න කුසල චේතනාවක් පහළ වෙනවා. අන්න සංස්කාර අවිද්‍යා මූලිකයි සංස්කාර පහළ වුණා. ඊළඟට ඒ සම්බන්ධව කුසල ක්‍රියාව කරනවා. අන්න කර්ම භවයේ සම්පාදනය වෙනවා. දැන් මෙතනදී අවිද්‍යාව නොදන්නකම එවාගේම ලෝභයේ ඇලීම. එවාගේම ඒවා තදින් ගැලීම උපාදානයි. ඒ තුන එකින් එකේ පහළ වුණා. ඒ විදිහට කියන්නේ ලෝභ මූල පිට. මේ ලෝභ මූල පිටේ තියෙනවා ධර්මතා හිස්සක්. වැඩි ප්‍රධාන. එහෙනම් ආදේ සරුවිත සාධානිකාචක 7යි, ප්‍රතිමිනිකාචක 6යි, 13යි, මෝහ කටුකේතන මෝහ අයිරිත අනුත්තා උද්දච්ච 4යි. 18යි. රාගයෙන් ලෝභ දික්ති ප්‍රදානයි. ඊළඟ කිතේ නිසා මෙන්න මේ ධර්මතා අක පෙඩිලා තමයි මේ ස්කන්ධ පංචකේ කොට නැගෙන්නේ. අර සාස්කාරයවත් කුසලක්ෂයව කරන්නේ දෙමුනේ උපනිෂ්ක්‍රමයේ ධර්මතා. එතකොට සබ්බසම්ප විඥානේ පහළෝනේ නැත්නම් උත්පත්තියේ ගැතුනේ අර මුලින් කියන ලෝභය මූලකත ඇටි එක දෙක පිට ධර්ම සම්භාවයක් සම්බන්ධවයි. අන්නේක නිසා ඒ අවිද්‍යා උපාදාන ආදී වශයෙන් සම්බන්ධ වෙන ඒ ධර්මතා විශ්ය එකතු වෙලා තමයි මේ ස්කන්ධ සංතතිය සම්පාදනය කරන්නේ. එතකොට ඒක නිසා එතන හඳුන්වනවා අර සං වූ අය කියන පද තුනේ තේරුම. ඒ කියන්නේ එක හා සමානයක් තමයි එකට සම්බන්ධ වෙන ධර්මතා රාශියගේ එක්සාතු වීමෙන් දුකක දුරුවා. මේක තමයි සං වූ අය සම්පේ කියන වචනේ තේරුම දෙකිය. ඊළඟට ඒ කියන අර්ථ හතරක්. ඒ මොනවාද? ආයෝහන, නිදාන, සංයෝග පරිභෝග. ආයෝහන කියන්නේ මේ නාම රූප ස්කන්ධ නැවත නැවත පහළ වෙන්න කර්ම දැක් කරනවා. අර මුලින් සඳහන් කළා තේම කුසල් රූප අකුසල් රූප කර්ම දැක් කරනවා මේ ලෝභය මුල් වෙලා. අද අර මේකටයි මේ දේකටයි මේ මොහොතේ තියෙන කේතේ ලෝභ කරමින් කර්ම දැක් කරනවා. එතකොට කර්ම දැක් කිරීම ආයෝහන නිදාන මේ ස්කන්ධ පංචකේ නැති දුක්ඛ රාශියේ පහළ වීමට ප්‍රධාන හේතුව ගැනීම මේ කුසලාව නිදාන කියන අර්ථයේ යුක්තයි. නිදාන රෝග නිදාන වගේ රෝගයක් හට ගන්න නිදානයක් වෙනවා. ඒ වගේ මේක නිදාන වෙනවා. සංයෝග එකමනක් නෙමෙයි. භවයෙන් භවයට මේ ස්කන්ධ පංචකේන දුක ගැටගෙනවා. ඒකෙන් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ කෝර භවයෙන් මරණය වෙනකොටම ජාතියටපත් වෙනවා. ජාතියෙන් ජරාවටපත් කරනවා කියනවා. ජරාවෙන් ව්‍යාධියටපත් කරනවා, ව්‍යාධියෙන් මරණයටපත් කරනවා. මේ කොහොම සිදු කරන්නේ? අර මූල ධර්මයේ ඒක කොට දෙයි. ජාති අනුගතෝ ලෝක සංවාතෝ, ජරා අනුගතෝ ලෝක සංවාතෝ, ව්‍යාධි අනුගතෝ ලෝක සංවාතෝ, මරණ අබ්බාහතෝ ලෝක සංවාතෝ. මේ ජීතනේ උපාදානයේ සංඝාව නැති හේතුවෙන් මේ ආත්ම සංකාමී කුසුදේන අවස්ථා අතර පහදාගෙන තියෙනවා. කෘෂ්ණාවලිකා පහළ වෙනවා. එතකොට ඒ ජාතිය තමන් පහළ වෙන ජරාවට බාර දෙනවා. ජරාවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ දිනවලා ව්‍යාධියට බාර දෙනවා. ව්‍යාධිය තල්ලා තේලා හැමම පැත්තෙම වේදනා කරලා මරණයට බාර දෙනවා. මරණය යනවා ජාතියට බාර දෙනවා. මේ පරම්පරාව තමයි සංසාර ස්වභාවය. ඉතින් මේ ජරාවට, ජරාවෙන් ව්‍යාධියට, ව්‍යාධියෙන් මරණයට, මරණයෙන් ඥාතියට කියන්නේ. කායනා තේජය දිලට යනවා. මේ කවුද මේ සිද්ධ කරන්නේ? අර සංයෝග අර්ථය ඇති සුඛාරවත් ලෝක සමදේශාක්තියයි. ඊළඟට පරිභෝග. පරිභෝග කියන්නේ මේ කියන ලෝභයේ තියෙන හාත්තම. ඒ කියන්නේ දන් දීමට බාධා කරනවා. සීලයෙන් බාධා කරනවා. මහාන වෙන්න බාධා කරනවා. මෛත්‍රිය වඩන්න බාධා කරනවා. ඉන්කම් කරන්න බාධා කරනවා. ධ්‍යාන වඩන්න බාධා කරනවා. අධිඥානවන් බාධා කරනවා. මාර්ගඵල වඩන්න බාධා කරනවා. මේ දුකේ ඇතුලේ තියාගන්නයි ලෝභයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක තමයි පරිභෝධි කියන අර්ථය. ඒක මෙහෙම ආයෝවන, නිදාන, සංයෝග පරිභෝධි කියන අර්ථ හතරෙන් යුක්ත ලෝභයේ සමුදය අභිශක්තියයි. ඒක මෙහෙමයි. අර මුලින් සඳහන් කළ සමාධි ආලෝකයෙන් ආධ්‍යාත්මික සංකාමයේ තියෙන නාම රූප විනිවිද දකිනකොට එකකක් පාතා මේක දුක්ඛය, මේක සමුදය, මේක නිරෝධය, මේක මාර්ගය කියලා එකක් එකක් ගානේ යෝගාවචර ආගෝධ කර ගන්නවා. අපි දෙකිනා පාතයෙන් ගන්නේ දැන් අපි චක්ඛු ප්‍රසාදය. චක්ඛු ප්‍රසාදය දුක්ඛාරි සත්‍යයි. චක්ඛු ප්‍රසාදය කියන්නේ ප්‍රසාද රූපයේ ඒ ප්‍රසාද රූපයේ පිළිවදාගෙන තියෙන රූප ඔක්කොම 54ක්. සතම්භාන චක්ඛු කියන්නේ ඒ ගෝලයේ තුලේ රූප 54ක් තියෙනවා. ඒ රූප 54ම අර කියන උත්පාදකිතු භංග අවස්ථාවන්ගෙන් නිතර නිතර පෙළෙනවා. අන්න පීඩන ආරකය. ඒ වගේම සංකත වේවා. ඒක සකස් වෙන කර්ම චිත්ත ඍතු ආහාර කියන මේයන් සකස් වෙනවා. ඒ වගේම සංකාප නිතරම ඇහැට ගැලෙල්ලක් එනවා ඒ කියන්නේ නාම රූපයන්ගේ බිඳියාම නිසා ඇති වෙන නැති වෙන නිසා නිතර සංකාපනයක් තියෙනවා විපරිණාම ඒ රූප නිතරම නිතරම බිඳි බිඳි යනවා ඒ අර්ථ හතර ආબોධ කර ගන්නවා අර්ථ හතර ආબોධ කර ගන්නකොට එතනියි චක්ඛෝපසාදේ දුක්ඛාරි සත්‍යය කියලා ආબોධ කර ගන්නවා ඒ චක්ඛෝපසාදේ නිකන් ලැබුණ නෙමෙයි පූර්ව භවයේහි මනෝ උපදවන්න කර්ම දැක්කරන්නේ හේතුයේ තෘෂ්ණාව තමයි පූර්ව භව තෘෂ්ණාව ඒක ආයුමන නිදාන සංයෝග පරිබෝධාර්ථ යුක්ත වූ දනි ඒ සමබේ සත්‍යය කියලා ආબોධ කර ගන්නවා ඊළඟට මේ චක්ඛෝ ප්‍රසාමයේ පිළිබඳව ඡන්ද රාගයේ සංඥා විතුමාන මේවා ප්‍රහාණය කරගන්න ලැබුණාම ඒක නිර්වාණ ධාතු නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍ය ආબોධ වෙන්නේ මේ සම්බන්ධව සම්මා විද්‍යාවේ මාර්ගාංග ලැබෙකේ නෙමෙයි. ඒක ආબોධ කරගන්න. ඊළඟ නිරෝධ සත්‍ය සම්බන්ධව කියලා කියන්නේ නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණ ධාතු නම. නිර්වාණ ධාතු කියන්නේ අසංකත ධාතුව. ඒ නිර්වාණයක නිරෝධ කියන වචනේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ මෙහෙමයි. මේ කියන උපසර්ගය රෝධ කියන්නේ නා පදයේ එකතු වෙලා නිරෝධ කියන පදේ ඇතුළත්. මේ කියන උපසර්ගයෙන් කියෙන්නේ නැත කියන අර්ථයයි. නැති බව අභාව අර්ථයයි මේ කියන උපසර්ගයෙන් කියෙන්නේ. රෝධ කියන්නේ කාර්කේක නම. කාර්කේක කියන්නේ බන්ධනාගාරය. කාර්කේක කියන්නේ බන්ධනාගාරය. මේ තුන් ලෝක ධාතු බන්ධනාගාරයක් වශයෙන් හඳුන්වනවා. ඒ මොකද ඒ ආත්භාවයන් තුළින් යත් කරගන්න කුසල අකුසල කර්මයන්ගේ දඬුවම් තමයි මේ ලෝකෙ නිදින්නේ. මනෝ විඤ්ඤාණ දඬුවම් නිදිනවා කර්මයන්ගේ ඵල විපාක නිදින්න වාසිය. සතර ආපායේ අකුසල කර්මයන්ගේ ඵල විපාක වශයෙන් දඬුවම් නිදිනවා. දෙවලෝකෙදීත් දෙවලෝ අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් නිදිනවා. බමලෝකෙදීත් ඒ අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් නිදිනවා. ඒකවල ජාති ජරා මරණයන් තෝ හැමදේ කෙලෙස සාධානවපත් වෙනවා. මේක නිසා රූප ධාතුවේ තියෙන බන්ධනාගාරයක්. මේකින් අතුම කියෙමට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ඡාරක කියන බන්ධනාගාරේ යම් තැනක නැහැ. ඒ නැති බව තමයි මේ ප්‍රෝධ කියන මේ පදයෙන් හඳුන්වන්නේ. එනම් අර නාම රූප ස්කන්ධේ මේ සිතුවත්ම නිර්වාණ ධාතුවට සම්බන්ධ නැති නිසා ඒ කියන්නේ ඡාරක කියන බන්ධනාගාරේ දුක්ක් නැති නිසා නිර්වාණයට නිරෝධ කියලා හඳුන්වනවා. ඒ නිබ්බාන කියන වචනය තවත් හඳුන්වනවා. ඒ නිබ්බාන කියන වචනේ තේරුම් දෙකක් අර්ථකථනය වෙන් කරනවා. එකක් තමයි නිබ්බුති අර්ථය. නිබ්බුති අර්ථයේ නුනු බව. 11 මහා භින්නකින් ගලි ගලියේ ලෝක සංඛාන ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. 11 මහා භින්න නුනු තැනේ නිබ්බුති අර්ථයේ නිබ්බාන. ඒක තේරුම. අනිත් කාරණේ තවත් විශේෂ තේරුමක් තියෙනවා. බවා භවං විනමෙතෝ සංසිද්ධනෙතෝ වානං විචිතාංහා ගමෙන් ගමේත ගොතන ගැලින් මහන් ගැලින් වාගෙන ගැටෙන ගැලින් සන්නාවත වාන කියනවා තාය වාන සංඛාතාය සන්නාය නිස්සංතක්කා නිබ්බානන්ත වෙච්චි ඒ වාන සංඛාත කෘෂ්ණාවෙන් නිස්මු මුතන ගැලින් නිබ්බාන වේනවා එතකොට ඉගෙන කෘෂ්ණාට අරමු නොවන කෙනෙක් කියන එකයි කෘෂ්ණාට අරමු දෙන්නේ නිර්වාණය ඒක නිසා සෘෂ්ණාත මේ ලෝක ධාතුවට ඇති සියල්ලම අරමුණ වෙනවා. නමුත් නිර්වාණයත් ලෝකවතර චිත්තචෛත ධර්මත් කෘෂ්ණාට අරමුණවන්නේ නැහැ. ඒ නිසා කෘෂ්ණාවේ කර්මන නුවණේ කෘෂ්ණාවට යටත් නොවනේ කෘෂ්ණාවට ගොදුරු නොවනේ ඒ සාන්ත ස්වභාවයක තියෙනවා නිබ්බාන කියලා. එතන නිර්වාණ කියන පද දෙකයි සංදි වෙලා සමාස වෙලා තියෙන්නේ. මේකේ උපසාරකයෙන් නැති වෙන අර්ථය වෙන දෙනවා. වාණ කියන මේක අර කුෂ්ණාට නමක් කියුණානේ එතන මේ වාණ කියන දැන වයන්නේ සුවර ගන්ගෙන වෙන් කරලා ප්‍රතිත් කරනවා චිත්ත කරලා චිත්ත ආවාන දෙකට බාන්නක් බාන දෙකක් ආදේශ දෙනවා මේ නිබ්බාන කියන පදේ ඇදෙනවා මේ නිබ්බාන කියන පදේ තේරුම අර වාගේම දැන් නිර්වාණ ධාතුවේ වෙන ලක්ෂණ හතරක් නිස්සරණ විනේක අසංකත අමකිතේන මේ අර්ථ හතරයි නිස්සරණ කියන්නේ මේ කියන පංචෝපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාරයන්ගේ නිමුණු තැන නිස්සරණ. විවේක කියන්නේ මේ උත්පාදිත බංග කියන ස්වභාවයක දුක්ඛ සත්‍යයෙන් සම්පූර්ණයෙන් තොර බවයි. විවේක. අසංකත කියන්නේ කිසිම හේතු ප්‍රත්‍යයෙන් අප නොදන්නා වූ සාන්ත ස්වභාවය බවයි අසංකත. අමත කියන්නේ ජරා මරණයක් නැති නිසා අමතයි. මෙන්න මේ අර්ථ අතරින් විරෝධ සත්‍ය හඳුන්වනවා. ඊළඟ මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියන එකේ මග්ගෝ ප්‍රතිපදා. මග්ගෝ කියන්නේ මාර්ගයේ තිබෙන ප්‍රතිපදාව කියලා පිළිගැනීම. ඒ පිළිගැනීම වශයෙන් ධර්මතා අටක් පහළ වෙනවා. සම්මා දිට්ඨි ප්‍රඥාව. සම්මා සංකල්පය කුසල විචාරය. සම්මා වාචා වචී විරති. සම්මා කම්මන්ත කාය විරති. සම්මා ආජීව විචාගය විරති. ඊළඟ සම්මා වායාම සතරාකාර වීර්යය. සම්මා සතිය සතිපට්ඨාන වශයෙන් යන සීලය. සම්මා සමාධිය කුසල චිත්තයේ ඒකාග්‍රතාවය. මේ ධර්මතා අටක තියෙන මාර්ග කියලා. මේවාට මාර්ග කියන්නේ මාර්ග සත්‍ය කෘත්‍ය සිද්ධ කරගන්නයි. මාර්ගයෙන් කියන ක්‍රියාවලියක් මේ අතින් දෙරෙනවා. මොකද මාර්ගය කියන්නේ කියන සමනෝන වාක්‍යෙ තේරුමයි. සමනෝන කුණටද සමනෝන්නේ සුගතියට නිවෙනද. මගඵල නිවන් ලබන අතුරු මේ මාර්ගාංග, මේ මාර්ගාංග ධර්ම සංකානේ සුගතියට සමනෝනවා. සැපයට සමනෝනවා. ඒක නිසා සුගතියට සමනෝනීමේ මාර්ගයෙන් ලෞකික මාර්ගයේ මාර්ග නමින් හඳුන්වනවා. ලෝකෝත්තර මාර්ගයේ වශයෙන් සතර මාර්ග සිත්ති මේ මාර්ගාංග කියනවා. මාර්ගාංග සතරේ නිවනේ සංකාමේ සමුලුවනවා. නිර්වාණ ධාතු ආභෝධයේ සමුලුවනවා මේ මාර්ගාංග අට. එනිසා මෙයාටින මාර්ග අප්‍රත්‍ය ධර්ම කියනවා. කුසල ත්‍ක්ෂේ මාර්ග අප්‍රත්‍ය හතර, අකුසල ත්‍ක්ෂේ මාර්ග අප්‍රත්‍ය කුසල ත්‍ක්ෂේ අටයි, අකුසල ත්‍ක්ෂේ හතරයි 12ක් තියෙනවා. එයි මෙතන කුසල ත්‍ක්ෂේ මාර්ග ප්‍රත්‍ය ධර්ම අට තමයි මාර්ගාංග නම් හැදෙන්නේ. ඒ කියන ලක්ෂණ හතරක් අර්ථ හතරක් තියෙනවා මොනවාද? නිඥාන, හේතු, දර්ශන, අධිපති කියන මේ අර්ථ හතරයි. නිඥාන කියන්නේ මේ මාර්ගයන් එකතු වෙලා සම්පින්දණය වෙලා ඒකාත්මක වෙලා ඒ අවබෝධය නිවනට පමුණුවනවා. නිවනට පමුණුවන්නේ කියන තේරුමයි නිඥාන කියන වචනේ අර්ථයෙන් හඳුන්වන්නේ. නිඥාන හේතු ඒ වගේම කවදාකවත් නිමිතින්වත් නිදුටුවා වූ ශුන්‍යත ලක්ෂණ, අනිත්‍ය ලක්ෂණ, අපනිත්‍ය ලක්ෂණ කියන ලක්ෂණ අතරින් යුක්ත වූ ශාන්ත ස්වභාවම නිර්වාණ ධාතුව ආබෝධ කර ගැනීමට හේතුවක් වෙනවා. ඒක හේතු අර්ථයෙන් හේතු නමින් හඳුන්වනවා. ඊළඟට දක්ෂණ කියන්නේ කවදාකවා සීමිතින්වත් නිදුටුවා වූ නිර්වාණ ධාතුව ගැට ගන්නවා. ඒක දක්ෂණ අර්ථයයි. යෝමියම අධිපති කියන්නේ මෙතෙක් කල් ස්කන්ධ ගොඩකට යට වෙලා ස්කන්ධයන්ගෙන් පීඩා වෙලා නාම රූපයන්ගෙන් පීඩා වන මේ సంతානයේ එයින් ගොඩ නැගී අභිභවනය කරලා උසස්ම තැනකටපත් වීම තමයි අධිපති අර්ථයෙන් හඳුන්වන්නේ. මෙන්න මේ අර්ථ හතර ඇතුළෙන් මේ මාර්ගයේ මාර්ග සත්‍ය හැටියට හඳුන්වනවා. එතකොට දැන් දුක්ඛ සත්‍යයේ ඡයිති සමුදය සත්‍යයේ ඡයිති චිත්ත ඡයිත රූප ධර්ම කියලා නම් එකක් එකක් ගානේ අර හේතුඵල සම්බන්ධතාවයෙන් ලක්ෂණවලට ප්‍රතිපත්තාන පදක්ඛාන වශයෙන් ආબોධ කරගෙන ත්‍රිලක්ෂණයට හරවන. නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි ත්‍රිලක්ෂණයට හරවන්නේ නැතුව ආબોධ කරගැනීම වශයෙන් ඒකං සංකම් ඒකං කණීකං ආභවතේ ඒ කාන්තයි ප්‍රණීතයි ඉෂ්ඨයි කාන්තයි මනාපයි කියලා එන්නේ කරනවා. ඒතකොට මෙහිදී මේ මහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනාවේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳව පද 12ක් සඳහන් වෙනවා. සමුදයාන සත්‍ය පිළිබඳව පද 8ක් සඳහන් වෙනවා. නිරෝධාරිය සත්‍ය පිළිබඳව පද 7ක් සඳහන් වෙනවා. මාර්ගාංග සත්‍ය පිළිබඳව අරිහතන මාර්ගාංග අටයි සවිස්තරව දැක්වෙනවා. එතකොට මේකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආභෝධයයි ආනාපාන සතියේ පටන් විගතම කරගෙන ආවි. ආනාපාන සතියේ වැදගත් චතුරාර්ය සත්‍ය ධර්මවල ද්‍යාපක මනුස්කාරයක් චතුරාර්ය සත්‍ය ධාරවලු. වාගේම චතුසම්ප්‍රඥාවක් චතුරාර්ය සත්‍ය ධාරවලු. වාගේම ප්‍රතිකූල මනුස්කාරයක් චතුරාර්ය සත්‍ය ධාරවලු. ධාතු මනුස්කාරයක් චතුරාර්ය සත්‍ය ධාරවනවා. වාගේම නව ජීවිතයක් චතුරාර්ය සත්‍ය ධාරවලු. වේදනාවක් වේදනානුපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා. චිත්තානුපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා. නීවරණ විදර්ශනාව චතුරාර්ය සත්‍යයට හරවනවා. ස්කන්ධ විදර්ශනාව චතුරාර්ය සත්‍යයට හරවනවා. එවාගෙන ආයතන විදර්ශනාව චතුරාර්ය සත්‍යයට හරවනවා. බොජ්ජං විදර්ශනාව චතුරාර්ය සත්‍යයට හරවනවා. එතන මේ භාවනාවේ නිමාව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිසා ඒ සංකාන තුළ පැවිදි 1500ක් වමන මේ කෙලෙස් මලේ සියල්ලම කෙදිලා පිරිසුදු වෙලා අරහත් මාර්ග ප්‍රතිලාභයෙන් අත්‍යන්ත පාරිශුද්ධ වූ නිර්වාණ ධාතුව සර්වාකාරයෙන් සාක්ෂාත් කරගත වේවා. සර්වඥන් වහන්සේ එදා 1000ක් වික්ෂු සංඝයා වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරමින් මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ආනිසංස පෙළ අටක පහදා දීම දීවා. මුලින්ම ආනිසංස හතක් දේශනා කළා. සත්‍යයන්ගේ විසුද්ධියට ඒකාන මාර්ගයක්, සෝකේ පරිදේරේ ඉක්මවන්න ඒකාන මාර්ගයක්, දුක්ඛේ දෝමනස්සේ ජීවම් කරන්නේ ඒකාන මාර්ගයක්, ආනි මාර්ගක දාගන්න ඒකාන මාර්ගයක්, සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඒකාන මාර්ගයක් සතිපට්ඨාන සතර කියලා මුලින්ම ආර්ථානිසංසේ හතක් පහදා දුන්නා. ඊළඟට මේ තවත් විශේෂ ආනිසංස පෙළක් දේශනා ලබන දේශනා කරනවා. ජෝල්කෝති දික්කේදී මේ සත්‍යාරෝ සතිපට්ඨානේ ඒවම් භාවයේ සත්‍යවස්සානේ සත් දින්නම් ඵලානම් අන්තරම් ඵලම් පාටිචාන්තං දික්කේ ගම්මේ අඤ්ඤා සතුවා උපාදිතේ අනාගාමික. මහණෙනි, මා දේශනා කළ පිළිවෙලෙ ආනාපාන සතිය සිට මේ කෙනේ සතිපට්ඨාන භාවනාව යම් කෙනෙක් කවුරු හතරක් අනුපිළිවෙලින් නිවැරදිව යදුවා නම් මේ ජීවිතේ මාර්ගාත්මය සාක්ෂාත් වේවා. රෝහිතේනම් අනාගාමී බවටපත් වේවා. අවුරුදු 7ක් මේ සමාත අවුරුදු 6යි. අවුරුදු 5යි. අවුරුදු 4යි. අවුරුදු 3යි. අවුරුදු 2යි. එක් අවුරුද්දකින් 7 මාසයකින්, 6 මාසයකින්, 7 මාසයකින්, 4 මාසයකින්, 3 මාසයකින්, 2 මාසයකින්, 1 මාසයකින්. අද මාසෙකේ 7 මාසෙකින් නම් මේ සතිපට්ඨාන භාවනාව හරියට වැඩුවා නම් ඈත සංසාරයේදී අවශ්‍ය බෝධිපාක් ධර්ම මණ්ඩලයේ දිනු කරගෙන හිටියා නම් 17 වෙනි අරියත්වයේ සාක්ෂාත් වෙනවා. මෙසේනම් අනාගාමී මාර්ගපාල ලැබෙනවා. මේ කිව්වේ මධ්‍යම ප්‍රඥාවන්තයාගේ වශයෙන්. තීක්ෂණ ප්‍රඥාව ඇති කෙනෙකුට නම් දවස් 7ක් යන්නේ නැහැ. සමහත් උදේ පටන් ගත්තා හන්දෑවට අධිකද කන්‍යා පසන් ගත්තා පසුදින උදේන කොට අධිකද. ඒ තරමන තීක්ෂණ ප්‍රඥාවන්තයාට මේ සතිපට්ඨාන භාවනාව ශනිකව අධිකම ලාභාවීමට සමර්ථ වෙනවා. එසේ නමුත් සර්වඥ වහන්සේ දේශනා කරනවා මේ සතිපට්ඨාන භාවනාව සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්ථගමාය ඥානස් අධිගමාය නිබ්බානස් සත්‍යකිරියා යදුදන් සත්තාරෝ සතිපට්ඨානාති යන්තම් රුක්ඛං ඉදමේකම් පදච්චරුක්ඛං කියලා දේශනා වුණම කරන්නේ යදුනා. මහණෙනි, සත්‍යංගේ කාය විසුද්ධිය පිණිස ශෝක පරිද්දේ ඉක්මවා යන්න පිණිස දුක්ඛ දෝමනස් දිවං කර්ම පිණිස ආරි මාර්ගයේ දැක ගැනීම පිණිස නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකායන මාර්ගයක් වන සතිපට්ඨාන සතර කියලා මානසික යමක් දේශනා කරන ලදන මෙන්න මේ ආර්ථානුසංසය පිණිසයි කියලා දේශනා කළා. විමත් නින්දු පන වෙයියා පරිණාත්මින් බඤ්ඤමානේ පිංස සාසමත්තානම් වික්ඛූන අනුපාදායාස වේ චිත්තාන විමුක්ති විමුක්තින්තු. මේ දේශනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව දේශනා කොට නිමෙන වේලාවෙදී 1000ක් භික්ෂුන් වහන්සේලාගේ සංසාන තුළ ධ්‍යාන සමාධි සමාපatti පිළිවෙලින් ගිහිල්ලා සිව පිළිසියාඥාන ලාභීව සතර මඟ සතර ඵල පිළිවෙලින් සම් පරවත් හේතයන් සකල හේතයන් ප්‍රහාණය කර ගනිමින් උත්තම අරියත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා. දැන් මේ දේශනා සම්බන්ධව මේක වඩා කාලයක් අපි ගන්නේ නැහැ. පින්තුන්ගේ ගොඩාක් කටයුතුව තියෙනවා. මම හිතනවා ප්‍රතිප්‍රාණ සජ්ජායනාවක් අවධියට ප්‍රයත්නේ නැති. ඊළඟට මම පිටි හැඳින්වීමක් කරදවා. අද මේ අපි ගත කරන සෑම අලුව ස්වර්ණමාලයේ චෛත්‍ය රාජන් වහන්සේ ආදේශ ගත කරන සෑම අලුව මෙතන ධාතු නිදානෝත්සවයේදී සිදුවෙති ප්‍රාත්‍යහාරයෙන් දෙවියන් මිනිසයන් ගිරියන් පරිද්දන් අතරේ ගුණ කෝටියක් දෙන ආසී කුලිකුලියානා ලාභී වර්ණ අධ්‍යයපත් වූ සුදුරුණිය. මේ තුන්මල් තේසාවේ ඉදීදල ආපතමේ වටේට ගලුවෝ දීවරක් දීවරක් සමන තැන කිස්සබ්දා කිස්සබ්දා දෙන අභ්‍යාචරපත් වෙලා තියෙනවා කියලා ජයභූමියක් හැදෙන්න මෙතන හඳුන්වනවා. එනිසා මේ ජයභූමියක් වෙන ශ්‍රී ලංකාවේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් වන ජයභූමියක් වන ස්වර්ණමාලයේ චෛත්‍ය රාජන් වහන්සේ අධ්‍යයසේ දෙවියන් සෑම වෙලාවම අදමේ පූජනීය බද්දේගම බුද්ධකාර පඬිත් ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහා සතිපට්ඨාන දේශනාව අනුව තම තමාගේ නිවන් මඟ ආලෝකමත් කර ගන්නට මේ ජයභූමියේ තමිණිත්වා කියලා අපි ආරාධනා කරනවා. වාගේ මේ ජයභූමියේදී මානපරාජයකට ලෝකුදා බුදු මෙකින්ද සම්වත් වෙමින්ද සරුවාඥන් වහන්සේගේ ඒ අසද්විත වූ සරුවක්තාඥානයේ සනන්ත බුද්ධඥාන බුද්ධ ගුණයන්ට අපේ නමස්කාරය වේවා. ඒ සරුවක්යන් වහන්සේ දෙසූ පිරිසුද්ධ වූ ස්වාසුදාත ධර්මස්කන්ධ රත්නයට අපේ නමස්කාරය වේවා. ඒ ධර්මයේ සමුව පිළිවෙත් මඟ ගමන් කොට මඟඵල නිවන් ආબોධ කළ අස්කාරික කුජල මහා සංඝරත්නයට අපේ නමස්කාරය වේවා. අපේ කිදුරින් සිදු පමාවරදට සමාව ලැබේවා. අපටත් ඒ සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර නිර්වාණ ආબોධය සඳහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනා පිළිපෙනේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නවා. මෙතකින් මේ ලක්ෂ්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ නාමාවයක් සම්බුදු සතුමන පූජා සේ ලංකාද්වීප ධර්මීය තලයේ ඥාන අධිඥා මාර්ගපාලාදීන් පහළවී බුදු සසුන ඒකාලෝක දඩලීමට හේතු වේවා කියා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවන් සාසන ධාරකාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝරත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනයෙන් ඥාන අධිඥා මාර්ගඵල උපදවමින් සදා මහාලෝකයේ නොවත වේදවාලීම සඳහා අපි රැස් කරගන්න මේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා ගෞරව කරනවා. නමින් මභාව ප්‍රාර්ථනා කේ ගුරුවර ධර්මීත්‍රාදීන්ට මේ කුසල්යේ සුබලි සම්පත් දෙලවර අප්‍රාමා මහ නිවන් සුවක් වේවා. ස්වාමිනාගේ චෛත්‍ය රාජන් වහන්සේට අභිග්‍රහිත වූ දසාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක රූපේ ඉෂ්ට දේවතා මඳුන්න මේ කුසලයේ අනුමෝදන්ව නාමාවයක් සම්බුදු සසුනට පූජාව සේ ලංකාද්වීප ධර්මීය තලයේ බුද්ධ ශාසනයක බෞද්ධ ජනතාව සේම භූමියක් ධර්මාද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සීතුද්ධ භූමියක් බවටත් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභය භූමියක් බවටත් සමුළුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පතුරු බෝධුවෙන් සාන්ත නිවන්සුව ලබත්වා කියා දෙවියන් වෙතින් පමුණුවේ. එවාගේම අපි සෑම දෙනාට මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපතේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සංකේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරා ග්‍රාමාම අනිවන් සෝතිනිත මේ උදාන කුසල සමුගාරේ හේතු වේවා වාසනා වේවා කියන්නේ වන්සෝ ප්‍රාර්ථනා කරනවා.